योजना इदिरिपत् किरीम
අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 සිට 11 දක්වා විෂය සහ 13 සිට 15 දක්වා වූ විෂයන් මම ඉදිරිපත් කරනවා. විෂයාංක 12 අද දින ඉදිරිපත් කරන්නේ නැහැ කරු කතා නැගිටුමනි.
හරි. සංජිත් සියඹලා පිටියෙන්.
කරු කතා නැගිටුමනි. විශේෂ මුදල් රෙගුලාසි 14ක් අද අපි ඉදිරිපත් කිරීම නියමිතයි. පාර්ලිමේන්තුවට ක්‍රියාත්මක වූ රෙගුලාසි හැටියට නීතියානුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්මත කර ගැනීමට අවශ්‍ය රෙගුලාසි විශේෂයෙන්ම
විපක්ෂ නැයි
අපට කමන්නද සමාවෙලා පාර්ටි ලීඩර්ස් තියෙන ගෞරව ඇමතුමා මම මේ පාර්ලිමේන්තුවේ මතු කරා ඉතාමත්ම හොඳ වැඩසටහනක් තිබුණා යෞවනයින්ට තරුණ තරුණියන්ට පොලී රහිත ණයක් ලබා දීලා තමන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරගෙන යෑමේ වැඩසටහන ශක්තිමත් කරන්න ඒක නතර කරලා තිබුණේ මම මේ කාරණාව මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මතු කරා මේක ආපහු සක්‍රිය කරවන්නේ කියලා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ඒකට ධනාත්මක පිළිතුරක් දුන්නා ඒ වගේම එකට කැබිනට් අනුමැතියකුත් ලබා ගත්තා. එතකොට පොලි රහිත ණයක් දරුවෙකුට ලබා දීලා ඒ දරුවාගේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට මැදිහත් වීමක් මම ඔබතුමාගෙන් ඉල්ලීම් කරේ. දැන් කැබිනට් අනුමැතියක් ලැබිලා මේ සභාගර්භයේ ඔබතුමා ඒකට එකඟතාවයක් ලබා දීලා. හැබැයි මේක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගැසට් එක රෙගුලාසි ගහන්නේ නැහැ. කරුණාකරලා කියන්න පුළුවන්ද කවදද ඒක ක්‍රියාත්මක කරන්න කියලා?
ගරු කතානායකතුමනි ඉතාම වැදගත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අධ්‍යාපනය ලැබීමට යන දරුවන් 5000කට මේ අවස්ථාව ලබා දීම මේක අක්‍රිය වෙලා තිබෙන විශේෂයෙන් ජනාධිපතිතුමත් මේ සඳහා මැදිහත් වෙලා අපි අවශ්‍ය පියවර අරන් තියෙනවා මේකේ මුලින් ප්‍රශ්නයක් මතුවුණා මේ වෙලාවේ තියෙන පොලි අනුපාතය ඉහළ නිසා මේ අදාළ පොලියෙන් භාගයක් ශිෂ්‍යයාට ඉදවිය යුතුයයි යෝජනාවක් ආවා නමුත් ජනාධිපතිතුමා මැදිහත් වීමෙන් මුළු පොලියම මුදල් අමාත්‍යාංශය දරා ගන්න එකඟ වෙලා මේ පූර්ණ එකඟතාවය ලැබුණා දරුවන් 5000කට මේක ලබා දෙනවා විශේෂයෙන්ම ඔවුන්ගේ සෙට් කෝ එක මතයි මේක වෙන්නේ ඒ කියන්නේ දරුවාගේ දක්ෂතාවය මත තමයි අපි තීරණය කරන්නේ ඒ ආයතනය විසින් මේ ණය මුදල ලබා දෙන දරුවන් කවුද කියන එක ඉදිරිපත් වන පෞද්ගලික විශ්වවිද්‍යාලයට ඉදිරිපත් වන දරුවන් අතරින් අවුරුදු දෙකක අවුරුදු පහකින් පස්සේ අවුරුදු දෙකක සහන කාලයකුත් මේ ශිෂ්‍යයන්ට ලබා දෙනවා රැකියාව කරලා මේක ගෙවන්න. ඉතින් මේ වෙනකොට තියෙන වාර්තාත් ඉතාම හොඳයි. මෙතෙක් ණය ලබා දුන්නා ඉතාම හොඳ අයවීමකුත් තියෙනවා. ඉතින් මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධ පූර්ණ අනුමැතිය ලබා දීලා තියෙනවා. දැන් විපක්ෂ නායකතුමා කියන කරුණු අනුව ක්‍රියාත්මක වීමේ යම් ප්‍රමාදයක් තියෙනවා නම් මම අද මේ පිළිබඳ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
කොහොමද මිස්ටර් දීපතුමා කතාව කරගෙන යන්නේ?
ගරු සභාපතිතුමනි අද ඉදිරිපත් කරන රෙගුලාසි 14 අතරින් එකක් 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතයට යටතේ නිකුත් කළ 23/1 දිනෙති 2312 එළ ඉලක් 76 දරන ගැසට් නිවේදනය විශේෂයෙන් අපි දන්නවා වර්ෂ 5කට වරක් සාමාන්‍යයෙන් ලෝක රේගු සංවිධානය විසින් රේගු සංකේතාංක HS කෝඩ් යාවත්කාලීන කරනවා මේ වර 2022 වර්ෂයේදී මේ යාවත්කාලීන කිරීම ලෝක රේගු සංවිධානය විසින් කරනු ලැබුවා 2021 වර්ෂයේ අපේ රටේ තිබුණු තත්ත්වයත් එක්ක අපිට ඒ ක්‍රියාත්මක කරගන්න බැරි වුණා නමුත් අපි මේ 2023 ජනවාරි 1 වෙනිදා මේක ක්‍රියාත්මක කළා මෙන්න මේ ක්‍රියාත්මක කර ම පිළිබඳ විශේෂයෙන්ම මුදල් අයවැය ලේඛනයේ ඉස්සර විස්තුන් සඳහා ඉදිරිපත් කරපු අයවැය ලේඛනයේ සභාපතිතුමනි 7:02 ඒ පිළිබඳ අපි දක්වා තියෙනවා අපි ඒ කටයුත්ත කොහොමද ගලපා ගන්න කියලා මේ සඳහන් පරිදි 2022 සංස්කරණයෙහි සංයෝජිත වර්ගීකරණ සංකේතාංක වලට අදාළව නැවති වර්ගීකරණය වෙනස් කිරීම ඉවත් කිරීම සහ නව එකතු කිරීම ඇතුළත් වන බැවින් එහි පෙර සංස්කරණ වලට අනුකූලව සකස් කරන ලද ආඥාවන් මෙම නව ඇතුළත් කිරීමේ අන්තර්ගත කර යාවත් කාලීන කිරීම අවශ්‍ය වේ. ඒ අනුව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ තෝරාගත් භාණ්ඩ ආනයන කිරීමේදී සෙස්බද්ද පනවමින් නිකුත් කරන ලද නියමයද මෙම සංයෝජිත වර්ගීකරණ සංකේතාංකවල 2022 සංස්කරණයට අනුකූලව සංශෝධනය කිරීම. සෙස්බද්ද පනවන ලැබූ භාණ්ඩ සඳහා අපනයන සංවර්ධන පනත යටතේ මේ වර්ගීකරණය නැත්නම් මේ සංශෝධනයන් ගලපා ගැනීම තමයි මේ ගැසට් පත්‍රය මගින් අපි ක්‍රියාත්මක කරේ. ඒ වගේම විශේෂයෙන්ම මේක ක්‍රියාත්මක කරනු ලැබුවේ මේ 2023/1 සිට අපි මාස 4ක් තුළ මෙය නැවත පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමත් එක්ක තමයි මේ කටයුත්ත අද ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ වගේම සභාපතිතුමනි දෙවැනි එක 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නිකුත් කරන ලද 2023/1/28 දින ඇති 2325 එළිරක් 6 දරන ගැසට් නිවේදනය. මේක අයවැය යෝජනාවල 34/6 යෝජනාව විශේෂයෙන් අපනයන දිරිගැන්වීම සහ බදු සරල කිරීම ජාත්‍යන්තර වෙළඳාම වර්ධනය කිරීම බලාපොරොත්තුවෙන් 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ තෝරාගත් භාණ්ඩ ආනයනයේදී පනවනු ලබන සෙස්බද්ද නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම ජාත්‍යන්තර වෙළඳාම සඳහා දැනට පවතින බාධක ඉවත් කිරීම මේක තමයි වැදගත්ම දේ. ජාත්‍යන්තර වෙළඳාම සඳහා දැනට පවතින බාධක ඉවත් කිරීම සහ කෘෂි කර්මාන්තයේද ඇතුළු දේශීය කර්මාන්ත සහ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දිරිගැන්වීම හා පහසුකම් සැලසීමේ අරමුණෙන් 2023 වසරේ සිට ආරම්භ වන වසර 3ක් ඇතුළතදී සමාන වාරික 3කින් ඉවත් කරනු ලබන බවට අයවැය 2023 34/6 යෝජනා වෙලා තියෙනවා. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සෙස්බදු ඉවත් කිරීම තුළ අපනයන ආදායම වර්ධනය කර ගැනීම ගරු සභාපතිතුමනි. ඒ වර්ධනය කරගන්නා තෙක් මේ අහිමි වෙන ආදායම ගල්පා ගැනීමටත් අපි ක්‍රමයක් යොදලා තියෙනවා. මේක කියනවා ගරු සභාපතිතුමනි රේගු ආනයන බද්ද සඳහා කාණ්ඩ 3ක් යටතේ පවතින තීරුබද්ද ව්‍යුහයේ දැනට ක්‍රියාත්මක බිඳුව 10 සහ 15 වශයෙන් පවතින තීරුබද්ද ව්‍යුහය බිඳුව 15 සහ 20 වශයෙන් සංශෝධනය කරමින් හා වෙළඳ ගැල්පුම් සටහනක් ද හඳුන්වා දෙමින් මෙම සෙස්බද්ද ඉවත් කිරීම සඳහා රුකුලක් ලබා දෙනු ඇත. ඒ අහිමි වෙන ආදායම කල්මනාකරණය කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊටත් අමතරව සභාපතිතුමනි කෘෂි කර්මාන්තය මත පදනම් වූ අගය එකතු කිරීමේ කර්මාන්ත මත පනවන සෙස්බද්ද වලට බාධාක් නොවන පරිද්දෙන් සෙස්බද්ද ඉවත් කිරීම විශේෂයෙන් කෘෂි කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා පනවනු ලැබූ සෙස්බද්ද මේ යටතේත් අපි ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම 2023 ජනවාරි 1 දින වෙනුවට සමස්ත සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 8155ක් දැනට අපි තියෙනවා රේගු HS කෝඩ්. ඒ අතුරින් සංයෝජිත වර්ගීකරණ සංඛ්‍යාත 2667ක් විවිධ අනුක්‍රමණ යටතේ සෙස්පද්දට යටත්ව පවතින මේ 8155 අතරින් HS කෝඩ් 8155 අතරින් 2667ක් සඳහා විවිධ අනුප්‍රමාණ 100ට ගණන් යටතේ සෙස්බදු පවතිනවා. මෙම සමස්ත සංයෝජිත වර්ගීකරණ සංකේතාංක අතුරින් 32.7ක් තමයි මේ කියන සංඛ්‍යාව. ඉතින් මේ ගලපා ගැනීම අනුව අපි නිකුත් කර චක්‍රලේඛය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අනුමත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙහි ප්‍රධානම හරය අපේ රටේ ජාත්‍යන්තර වෙළඳාමට තියෙන විවිධ බාධාවන් ඉවත් කරලා ජාත්‍යන්තර වෙළඳාම වර්ධනය කර ගැනීම තුළින් දීර්ඝකාලීනව අපේ අපනයන ආදායම ජාත්‍යන්තර වෙළඳාමෙන් ලැබෙන ආදායම වර්ධනය කර ගැනීම තමයි ගරු සභාපතිතුමනි මෙහි විශේ෷ බලාපොරොත්තුව. මේක විශේෂයෙන්ම අයවැය යෝජනාවක් අනුව ඉදිරිපත් කරන ලද රෙගුලාසි වෙනස් කිරීමක්. ඒ වගේම අයවැය යෝජනාවක් මත 34/6 හිමි සඳහන් කාරණාවක් හැටියට 2023 අප්‍රේල් මාස 3 දින ඇති 23/26 ඇලිරක් 2 දරන ගැසට් නිවේදනය අපි පළ කරා. එහි බලාපොරොත්තුවත් විශේෂයෙන්ම නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම ජාත්‍යන්තර වෙළඳාම සඳහා බාධා ඉවත් කිරීම කියන කාරණේ යටතේ වරාහ ගුවන්තොටුපළ සංවර්ධන බදු වෙනස් කිරීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේකෙන දිරිගැන්වීම සඳහා 2023 වර්ෂයේ අයවැය යෝජනා අංකය 34.6ට අනුව වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ධ හා වෙළඳ භාණ්ඩ අපනයන සහනාධාර යෝජනා ක්‍රමයේ යටතේ වන බද්ධ සෙස් බද්ධ වැනි තීරුබදු නොවන ආනයන මත පනවා ඇති වෙනත් බදු වලින් වසර 5ක් සහ වසර 3ක් ඒ කියන්නේ පළවෙනි සඳහන් කර බද්ධ වසර 5ක් තුලත් දෙවෙනි සඳහන් කර බද්ධ වසර 3ක් තුල ඇතුළත ක්‍රමානුකූල ඉවත් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගැසට් එක තුලින් මෙම ක්‍රියාවලිය තුල ආදායම නොනැසව පවත්වා ගැනීම සඳහා රේගු ආනයන බදු ඉහළ නැංවීම අර ආකාරයෙන්ම කරන්න අපි බලාපොරොත්තු වෙනවා රාජ්‍ය ආදායමට බාධාවක් නොවන පරිදි මේ වෙනස් කරලා දීර්ඝ කාලීනව අප වෙළඳාම ජාත්‍යන්තර වෙළඳාම වර්ධනය කර ගැනීම තමයි අපේ ඉලක්කය ගරු සභාපතිතුමනි ඒ කියන වෙනස ඇති කිරීම තුළ මේක අයවැය 2023 අයවැය යෝජනාවල 34.6 යෝජනාව හැටියට පාර්ලිමේන්තුවේ සම්මත වුණු යෝජනාවක්. එවැගේම මේ ගරු සභාපතිතුමනි 2007 අංක 48 දන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් 8ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ 8ම විශේෂයෙන් මේ වෙනකොට ක්‍රියාත්මක මේ කරුණු අඩුවීම් වැඩිවීම් වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මම මේ මාධ්‍ය වේදී සහෝදරින්ගෙන් එහෙම දැනුවත් වීමට කියන්නේ මේ එකක්වත් නවබදු පැනවීමත් නවබදු අඩු කිරීමත් නෙවෙයි. මේ විශේ෷ වෙළඳ භාණ්ඩ බද්ද 2007 දී අපි හඳුන්වා දුන්නේ විශේෂයෙන්ම එක පැත්තකින් මේ රටේ පාරිභෝගිකය ආරක්ෂා කරන්න අනිත් පැත්තෙන් මේ රටේ නිෂ්පාදකයෝ හෝ ගොවියා ආරක්ෂා කරන්න ක්ෂණිකව බද්දක් හඳුන්වා දීම තුළින් ඒ කටයුතු කරන්න විශේෂයෙන් ලංකාවේ මේ ශ්‍රී ලංකාවේ යම්කිසි නිෂ්පාදනයක් අපි හිතමු අර්ථාපල් ගැලවෙන කාලය වෙනකොට අපි ආනයන සඳහා ක්ෂණිකව බද්දක් හඳුන්වා දීලා අර්ථාපල් ගොවියාගේ මිල ආරක්ෂා කරලා දෙනවා. ඒ වගේම උත්සව සමයේදී ආනයනිත භාණ්ඩයක මිල ඉහළ යනවා නම් අපි ක්ෂණිකව බදු අඩු කිරීමක් කළා පාරිභෝගිකය ආරක්ෂා කරලා දෙනවා. මෙන්න මේකට තමයි ගරු සභාපතිතුමනි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අපි 2007 දී හඳුන්වා දෙනු ලැබුවේ. මේ බද්ද මේ පනත 90ම මේ බද්ද වහම හඳුන්වා දෙන්න පුළුවන් එක දිනක් තුල. නමුත් හැකි ඉක්මනින් මේ බද්ද ක්‍රියාත්මක කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගැනීම වගකීමක් මුදල් අමාත්‍යාංශයට පැවරෙනවා. අද මේ ගැසට් 8ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අන්නේ කාරණාවත් එක්ක ගරු සභාපතිතුමනි. මේකේ පළවෙනියට තියෙන්නේ 2022/11/30 අංක 2308 ඇලිරක් 17 ගැසට් එක. මේකේ බලාපොරොත්තු උනේ මේක පැනෙව්වේ විශේෂයෙන් 12 වෙනි මාසේ පළවෙනිදෙන තමයි ක්‍රියාත්මක වුණේ. වසර අවසාන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින්ද දේශීය වෙළඳ පොළෙහි ආනයනිත බොම්බයි ලුණුවල ඉහළ මිල ගණන් සැලකිල්ලටගෙන වෙළඳ පොළෙහි ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් දේශීය සැපයුමක් නොමැතිවීම හේතුවෙන් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශ විසින් නිර්දේශ කළ පරිදි බොම්බයි ලුණු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට රුපියල් 10 දක්වා අඩු කරන ලදී. මේ පාරිභෝගිකය ආරක්ෂා කරන්න ගත්ත පියවරක් අපේ රටේ නිෂ්පාදනයේ මදි නිසා අපි අඩු කිරීමක් කරලා පාරිභෝගිකයට රුපියල් 40ක සහනයක් 1 කිලෝකින් රජය ලබා දීලා තියෙනවා. තවද දේශීය ටින් මාළු නිෂ්පාදනය කරන කර්මාන්තය සඳහා පහසුකම් සැලසීමේ අරමුණෙන් සහ මෙරට ධීවර ප්‍රජාවට සහනයක් සැලසීමේ අරමුණෙන් ධීවර අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ආහාර ප්‍රතිපත්ති කමිටු විසින් අනුමත කළ පරිදි ටින් මාළු සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 100 ඉඳන් 200ට වැඩි කළ තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ ගැසට් එකෙන්මයි විශේෂයෙන්ම ඒක මේ ඒකෙන් බලාපොරොත්තු වුණ එකක් දේශීය ටින් මාළු කර්මාන්තය ආරක්ෂා කිරීම. අනිත් පැත්තෙන් ධීවර කාර්මිකයාට යහපතක් ඔවුන්ගේ නිෂ්පාදනයට ඉහළ මිලක් ලබා දීම. දැන් අපි බැලුවොත් 2022 වර්ෂයේ අපි ගෙනත් තියෙනවා සාමාන්‍ය ටින් මාළු විදේශයන්ගෙන් කිලෝ 35,41,104 35 ලක්ෂයක් කිලෝස් ගෙනත් තියෙනවා ටින් මාළු හැටියට විදේශයන්ගෙන් 2022 වර්ෂයේ. මේක වටිනාකම් බැලුවොත් රුපියල් මිලියන 2,768ක් කෝටි 276ක ටින් මාළු අපි ගෙනත් තියෙනවා. හැබැයි අපි මේ රුපියල් 100 200 බවට මේ බද්ද පරිවර්තනය කළ අපි බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයාටත් පණිවිඩයක් දෙන්න ගරු සභාපතිතුමනි. මේ දැන් මේ වකවානුවෙද්දී සාපේක්ෂව සාමාන්‍ය මාළු මිල අඩු වීමක් නෙමෙයි, මුහුද රටවටේම මුහුද තියෙන දිවයිනක් හැටියට. ඉතින් අපි වැළුවොත් මේ දැන් ටින් මාළු ටින් එකක් සාමාන්‍ය ලොකු සැමන් ටින් එකක් කියලා අපි කියනවා ග්‍රෑම් 425යි. ග්‍රෑම් 425 ටින් එකක් අද සාමාන්‍යයෙන් විදේශ ආරංචියක රුපියල් 750ත් 850ත් අතර මිලකට යන්නේ. ඒතකොට කිලෝ එකක් බැලුවොත් රුපියල් 1900ක් විතර. හැබැයි අපි දැක්කා මේ වර්ෂයේ සාපේක්ෂව අපේ රටේ අල්ලන මාළු මිල අඩු වෙලා තියෙනවා. දැන් පහුගිය අවුරුදු සමයේ බැලුවත් සාමාන්‍ය මාළු ඔය මේ සාලයා වාගේ මාළු රුපියල් 300ට 250ට ගියා. සාමාන්‍ය බලවාගේ මාළු රුපියල් 500ට වාගේ ගියා. ඉතින් රජයට යුතුකමක් තියෙනවා පාරිභෝගිකයාට යම්කිසි මඟ පෙන්වීමක් කරන්න. අර මේ රටේ ධීවර කර්මාන්තයට හොඳ මිලක් ලබා දෙන්න. මේ රටේ ටින් මාළු කර්මාන්තය කරන කෙනාව ඔහුට ආරක්ෂාවක් ලබා දෙන්න. මෙන්න මේ අවස්ථාවේ තමයි අපි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මගින් එතෙක් රුපියල් 100ක් වූ ටින් මාළු කිලෝවකට අය කරපු බද්ද 200ක් බවට පරිවර්තනය කරේ. මම මේ උදා ගත්තේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හැම විටකම පාරිභෝගිකයාව එක පැත්තකින් ආරක්ෂා කරන අතරේ තව පැත්තකින් පාරිභෝගිකයාට මඟ පෙන්වීමක්, අනිත් පැත්තෙන් නිෂ්පාදකයාට හා ධීවර කර්මාන්ත කර්මයකට වෙන්න පුළුවන් ගොවියාට වෙන්න පුළුවන් ඔහු ආරක්ෂා කිරීම සඳහා යොදා ගන්නා වූ බද්දක්. ඊට අමතරව මේ කියන මේ 2008 ඇලිරක් 17 කියන එක යටතේම අපි එතෙක් විශේෂයෙන්ම යෝගට් බටර් චීස් රටඉඳි මිදි සඳහා තිබුණු බද්ද තවත් වර්ෂයකට ඒ විදිහටම දීර්ඝ කරා. අපිට තියෙන මේ විනිමය ප්‍රශ්නත් එක්ක අපි තීරණය ගනු ලැබුවා ගරු මේ සභාපතිතුමනි. විශේෂයෙන් අපි දොඩම් කිලෝහක රුපියල් 600ක් අය කළා. අපි ඒක තව අවුරුද්දක් එහෙමම පවත්වාගෙන යනවා. මිදි සඳහාත් කිලෝහක රුපියල් 600ක් ඒකත් ඒ විදිහටම පවත්වාගෙන යනවා. ඇපල් සඳහාත් ඒ වගේ අනිකුත් පළතුරු ආනයනිත පළතුරු සඳහා පිටක් මේ රටේ පළතුරු පරිභෝජනය සඳහා මඟ පෙන්වීමක්, අනිත් පැත්තෙන් අපේ තියෙන විනිමය ප්‍රශ්නය පිළිබඳ යම්කිසි පාලනයක් මෙතුලින් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා ගරු සභාපතිතුමනි. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මේ බදු පනත යටතේ අනිත් නියෝගය තමයි 2023-04 දින ඇති 2313 ඇලයිරක් 34 කියන ගැසට් එක. මේක ජනවාරි 5 ඉඳලා මේ අවුරුදු ජනවාරි 5 ඉඳලා තමයි ක්‍රියාත්මක වුණේ. සංයෝජිත වර්ගීකරණ සංකේතාක සහ එම සංයෝජිත වර්ගීකරණ සංකේතාක වලට විස්තරවලට අදාළව ලෝක රේගු සංවිධාන විසින් නියම කරන ලද සංශෝධන ඇතුළත් HS codes 2021 සංස්කරණය 2023 ජනවාරි මාස 1 දින සිට බලාත්මක ලෙස ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලදී. එබැවින් ඒ වෙනුවට බලාත්මකව පැවති නියමයන්ගේ විධිවිධානවලට අන්තර්ගත වනුයේ HS codes 2017 සංස්කරණය බැවින් එකී නියමයන් නැවත නිකුත් කිරීම අවශ්‍ය වේ. ඒ අනුව භාණ්ඩ වර්ග කිහිපයක් යෝගට් සීනි ටින් කළ ටූනා මාළු මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද එකේ අනුප්‍රමාණයෙන්ම පවත්වා ගැනීමෙන් සංයෝජිත වර්ගීකරණ සංකේතකවලට ඇති වූ වෙනස ඇතුළත් කරමින් මේකත් සංශෝධනයක් කළේ. ඒ තිබුණු බදුවලට නව HS code වෙනස් වීම ගලපා ගැනීමක් තමයි මේ 2313 ඇලිරක් 34 කියන ගැසට්ටෙන් කරේ සභාපතිතුමනි. අද ඒක පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊට අමතරව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනත යටතේ 2023 ජනවාරි 25 දින ඇති අංක 2316 ඇලිරක් 28 මේක ක්‍රියාත්මක වුණේ ජනවාරි 26 ඉඳලා බඩේරුඟු සඳහා කෘෂිකර්ම මාත්‍යංශයේ ඉල්ලීම පරිදි අපි රුපියල් 10ක සහන බදු අනුපාතයක් යටතේ බඩේරුඟු ගේන්න අවසර දීලා තිබුණා. විශේෂයෙන්ම සත්ව ආහාර නිෂ්පාදනය වෙනුවෙන් මෙසේ මෙම ගෙනාපු මේ සහනය 2022 දෙසැම්බර් 31 වෙනිදා ඉවර වුණා. නමුත් ඒ වෙනකොට ගුවන් තොටුපළට ගෙනාපු නැත්නම් වරායට ගෙනාපු එහෙම නැත්නම් නැවගත කරපු තොගයන් ගණනාවක් තිබුණා. අන්න ඒ තොගයන් සඳහා ජනවාරි මාසේ 15 පෙර ලංකාවට පැමිණෙන ඒවා සඳහා විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත අර පරණ බදු සහනයටම රුපියල් 10 යටතේ රුපියල් 10ක බද්දක් යටතේ නිදහස් කරගන්න අපි අවස්ථාව දුන්නා. විශේෂයෙන්ම මේ සත්ව ආහාර මිල යම් තරමක පාලනයක් ලබාදීමේ පරමාර්ථයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඉල්ලීම පරිදි. ඒක තමයි මේ 2316 ඇලයිරක් 28 කියන ගැසට් එකේ අරමුණ ගරු සභාපතිතුමනි. ඊළඟ ගැසට් එක විශේෂයෙන්ම 2023:20 දින ඇති 2320 ඇලයිරක් 4 කියන ගැසට් එක. මේක පෙබරවාරි 21 වෙනිදා සිට ක්‍රියාත්මක වුණේ 2023 පෙබරවාරි 13 දින තුව ලබා දී ඇති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව බිත්තර ආනයනය කිරීමේදී බිත්තරයක රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දීමටත්, බේකරි කර්මාන්තය සඳහා සාධාරණ මිලක් යටතේ බිත්තර ලබා ගැනීම සඳහා අවස්ථාව ඇති කිරීම සඳහා වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශයට යටත්ව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා විසින් ආනයනය කරන බිත්තර සඳහා පමණක් බිත්තරයක රුපියල් 1ක සහනදායී විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් මෙමගින් පනවන ලදී. අපි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මේ රටට ගැළපෙන විදිහට යොදාගත් අවස්ථාවක් සභාපතිතුමනි. තොග වශයෙන් ගන්න අයට, විශේෂ මේ රටේ පාරිභෝගිකයාට බේකරි නිෂ්පාදන අඩුමිට ලබා දීමේ අරමුණෙන් අපි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පමණක් විදේශයන්ගෙන් මේ සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුව බිත්තර ගේන්න අවස්ථාවක් දුන්නා. එක බිත්තරයට අපි රුපියල් 1ක් තමයි ගන්නේ මේ බද්දක් හැටියට. හැබැයි වෙනත් අය ගේනවා නම් මේ රටේ සාමාන්‍ය වෙළඳපොළට දාන්න දේශීය බිත්තර නිෂ්පාදක ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි ඒ සඳහා බාධකයක් දැම්මා. එක බිත්තරයකට අපි රුපියල් 50ක බද්දක් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය විදේශයක මේ දිනවල රුපියල් 30ක් 40ක් අතර මිලක් වෙනවා. රුපියල් 80ක් 90කට මිසක් ලංකාවට ඒ වෙළඳපොළට දාන්න කෙනෙකුට බිත්තරයක් ගේන්න බෑ. ඒ නිසා මේ අවස්ථාවත් විශේෂයෙන්ම එක පැත්තකින් දේශීය බිත්තර නිෂ්පාදක ආරක්ෂා කරමින් අනිත් පැත්තෙන් පාරිභෝගිකය ආරක්ෂා කරමින් වෙළඳපොළේ යම්කිසි තුලනාත්මක භාවයක් ඇති කිරීම සඳහා, බිත්තර වෙළඳපොළේ තුලනාත්මක භාවයක් සාධාරණ මිලක් ඇති කිරීම සඳහා ගත්ත ව්‍යායාමයක් තමයි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද යටතේ අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ යටතේ ක්‍රියාත්මක වූ දාසිට පෙබරවාරි මාසේ 21 ඉඳලා මම ඊයේ දවසේ වෙනකල් බැලුවා, අපි ගෙනත් තියෙනවා බිත්තර කිලෝ 277,360ක් ගරු සභාපතිතුමනි. සාමාන්‍ය බිත්තර කිලෝකට බිත්තර ගෙඩි වශයෙන් බැලුවොත් 16,17 ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ අනුව මිලියන 4.5 145,000 විතර බිත්තර අපි ගෙනත් තියෙනවා. හැබැයි මේක විශේෂයෙන්ම අපේ නිෂ්පාදකයාත් ආරක්ෂා කරමින් පාරිභෝගිකයාට සහනයක් ලබා දීමේ අරමුණින් ගත්ත ව්‍යායාමයක්. ඒක අපි සඳහන් කරන්න අවශ්‍යයි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ගැළපෙන විදිහට යොදාගත් අවස්ථාවක් හැටියට. ගරු සභාපතිතුමනි, ඊළඟ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද යටතේ ගහපු ගැසට් එක තමයි 2023:34 දින ඇති අංක 23:21 ඇලයිරක් 76 දරන ගැසට් එක. මේ ක්‍රියාත්මක වුණේ මාර්තු මාසේ 4 වෙනිදා ඉඳලා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ දැනට පවතින වෙළඳපොළ වාතාවරණය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොකරමින් දේශීය ගොවීන් සඳහා හොඳ මිලක් ලබා ගැනීම තහවුරු කිරීම සඳහා උඳු කව්පි කුරක්කන් සහ අනෙකුත් මිලට් වර්ග සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැවති අනුප්‍රමාණම තවත් අවුරුද්දක් ඉස්සරහට ගෙනියන්න. අපි මේ පැවති තත්ත්වයම ඉස්සරහට ගෙනියන විශේෂයෙන් උඳු සඳහා අපි රුපියල් 300ක් අය කරා කිලෝකට. ඒක මේ රටේ ගොවි ආරක්ෂා කරන්න. කව්පි සඳහා රුපියල් 70ක්, කුරක්කන් සඳහා රුපියල් 70ක් කිලෝකට. මේවා මේ ආකාරයෙන්ම අවුරුද්දක් ගෙනියන අපි බලාපොරොත්තු වෙනවා අපේ ගොවි ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණ මිලක් හැටියට, මිලක් පවත්වා ගැනීම හැටියට. ඒ වගේම සභාපතිතුමනි, 2023:37 දින ඇති 2322 ඇලයිරක් 20 කියන ගැසට් පත්‍රය, මේ ක්‍රියාත්මක වුණේ පසුගිය මාර්තු මාසේ 8 වෙනිදා ඉඳලා. මේ අර්ථාපල් ආනයනදී මේක යොදාගත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිර්දේශ කළ පරිද්දෙන් දේශීය ගොවීන්ගේ අස්වැන්න සඳහා සාධාරණ වෙළඳපොළ මිලක් ලැබීම තහවුරු කරමින් ඔවුන් දිරිමත් කිරීම සඳහා ආනයනිත අර්ථාපල් සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා වැඩි කිරීම. රුපියල් 20යි තිබුණේ ගරු සභාපතිතුමනි. නමුත් මේ වකවානුව වෙනකොට අර්ථාපල් ගැලවෙන කාලේ අපේ ගොවිය ආරක්ෂා කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි මේ 20 රුපියල් 50 දක්වා කරලා ආනයනිත අර්ථාපල් වල මිල අපේ ගොවියට, අපේ ගොවියාගේ නිෂ්පාදනයට ගැටලුවක් නොවන පරිදි තනක රඳවන්න කටයුතු කළා. ඉතින් ඒ අනුව ඉදිරිපත් කරපු ගැසට් පත්‍රය තමයි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මේ ගරු සභාවේ අනුමැතිය සඳහා. ඒ වගේම 2023 ඇලයිරක් 2322 ඇලයිරක් විසියක කියන ගැසට් පත්‍රය මේක අපි නිකුත් කළේ තුන්වෙනි මාසේ 7 වෙනිදා ක්‍රියාත්මකුණේ තුන්වෙනි මාසේ 8 වෙනිදා රාමසාන උත්සව සමය සැලකිල්ලටගෙන විදේශ විනිමය වැය නොවන පදනමින් ආධාර හෝ ත්‍යාගය වශයෙන් ලැබෙන රටින් සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශයට යටත්ව රටින්ද කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1ක සහනදායි අනුප්‍රමාණයක් යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සහනයක් ලබා දීම සඳහා කටයුතු කරා. ඔබතුමා දන්නවා විශේෂයෙන්ම මේ ඉස්ලාම් බැතිමතුන්ට මේ රාම්ලාන් උපවාස සමයේදී ත්‍යාගය හැටියට විශාල වශයෙන් විදේශයන්ගෙන් රටෙහිදී ලැබෙනවා. එතකොට ඒ සඳහා මෙතෙක් තිබුණා සාමාන්‍යයෙන් රුපියල් 200ක බද්දක් රටෙහිදී කිලෝවක් සඳහා ආනයනයේදී. නමුත් මේ සමය සලකලා ඔවුන්ට කරන විශේෂ අනුග්‍රහයක් හැටියට මේ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අනුමැතිය පරිදි අපි ගෙරෙන්න දුන්නා රුපියල් 1ක බද්දක් පමණ කිලෝයකට මේ අය කරලා මේ අනුව අපේ රටට ඇවිල්ලා තියෙනවා 305,780ක් අපේ මුස්ලිම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා රාමලාන් උපවාස සමයේදී අපි රුපියල් 1ක පමණක් සහන බද්දක් අය කරලා රටේදි කිලෝ 305,780ක් ගේන්න අවස්ථාව දුන්නා. විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත පාවිච්චි කළා තමයි අපි මේ වෙනස්කම කරේ ගරු සභාපතිතුමනි. ඒ වගේම මාර්තු 17 අපි ගැසට් එකක් ගැහුවා. ඒකේ අංකය 23යි 23 ඇලයිරක් 40. මේක ක්‍රියාත්මක වුණේ මාර්තු 18 ඉඳලා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ වෙළඳ භාණ්ඩ ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශයට යටත්ව සහ ආනයන කරනු ලබන තොග අධීක්ෂණයට යටත්ව ආනයන කරන අධි ශීතකල දියරමය සම්පූර්ණ බිත්තර කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 200ක සහනදායි අනුප්‍රමාණයක් යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අදාළ කිරීමට. මෙතෙක් තිබුණ සාමාන්‍යයෙන් දියරමය බිත්තර අධි ශීතකරණය කර දියරමය බිත්තර ගෙනාවත් රේගු බද්ද, ශෙස් බද්ද, වැඩ් බද්ද, වරාහ ගුවන්තොටුපළ සංවර්ධන බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මේ සියල්ල එකතු වෙනකොට කිලෝ එක රුපියල් 1300ක වාගේ මිලක් අය වුණා ගරු සභාපතිතුමනි. අපිට අවශ්‍ය වුණා පාරිභෝගිකයාට යම් සහනයක් ලබා දීමේ අරමුණින් අපේ තිබුණ බිත්තර වෙළඳපොළ ඇතිවිච්ච ආරවුලත් සමග මේ ප්‍රධාන නිෂ්පාදකයින්ට අපි මේකත් ගේන්න ඉඩ දුන්නේ මේ විශේෂයෙන්ම තොග වශයෙන් ගෙරෙන මේ ක්‍රමවේදයකට පමණයි. මේ 1300 රුපියල් 200 දක්වා අඩු කරලා අපි ගැසට් එකක් ගැහුවා අර අරමුණ තුලින් පාරිභෝගිකයාට සහන මිලක් ලබා දීමේ අරමුණ තුලින් ගරු සභාපතිතුමනි. ඒ කාරණා සියල්ලම අපි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද යටතේ පැත්තකින් මේ රටේ පාරිභෝගික ආරක්ෂා කිරීමට, අනිත් පැත්තෙන් ගොවිය, අනිත් පැත්තෙන් නිෂ්පාදකයා මේ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගත්ත පියවර පැත්තකින් මිලත් එක්ක කරන මඟ පෙන්වීම සහ ආරාධනාවන් හැටියටත් මේවා දක්වන්න පුළුවන්. ඊට අමතරව ගරු සභාපතිතුමනි, දෙදස්තුනේ අප්‍රේල් මස 6 වෙනි දිනේදී අංක 23යි 26 ඇලයිරක් 40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් අපි බලාපොරොත්තු වුණේ අපි අපිට තිබුණු විශේෂ මේ විනිමය හිගයත් එක්ක අපිට මේ රට අවශ්‍ය ආහාර ද්‍රව්‍යත් ගෙන ඒවා පාලනය කරන්න වුණා. මෙන්න මේ රටේ තුළ පවතින මූල්‍ය අර්බුදය හමුවේ රජය විසින් වරින් වර ආනයනික සීමා පනවන ලදී. මෙහිලා එක් පියවරක් ලෙස 22.5-6 දිනදී ගැසට් පත්‍රය මගින් භාණ්ඩ ආනයන සඳහා විවෘත ගිණුම් ක්‍රමය භාවිතා කිරීම සීමා කිරීමත් අපි ඕපන් එකකවුන්ට් යම් ප්‍රමාණයකට සීමා කරා. ගෙවීම් මත ලේඛන, පිළිගැනීම් මත ලේඛන ක්‍රම භාවිතය නියාමනය කිරීමත් සිදුවිය. ඒ අනුව භාණ්ඩ ආනයන සඳහා ගෙවීම් මත ලේඛන සහ පිළිගැනීම් මත ලේඛන ගෙවීම් ක්‍රම භාවිතා කිරීමේදී ආනයනකරු විසින් තම බලපත්‍රලාභී බැංකුවෙන් නාමමාත්‍ර ඉන්වොයිසිය පූර්ව පිටසන් කිරීමක් කරන්න අවශ්‍යයි කියලා අපි කිව්වා. යම්කිසි පොඩි පාලනයක්. කෙසේ වෙතත් ආර්ථික සමාජීය අවශ්‍යතාවයන් අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිභෝගිකයන් වෙත සැපයීමට රජය විසින් නිසි ක්‍රියාමාර්ග ගත්තා. මෙහිදී ගරු වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යතුමා විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ වර්තමාන තත්ත්වය මගින් ඉදිරිපත් කරපු විශේෂ කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලීමක් කරා විශේෂයෙන්ම කිරිපිටි හා රතු පරිප්පු මේ රටේ අත්‍යවශ්‍යම පාරිභෝගික ද්‍රව්‍යයන් මේවා මේ වෙළඳපොළ ගෙනීමේදී මේ DP සහ DA ක්‍රමවලට ගෙනීමේදී මේ ඉන්වෝයිස් පිටසන් කිරීම. මේකට පොඩි මේ විවේකයක් දෙන්න කියලා. මේක අපහසුයි කියලා ආනයනකරුවන් දිගින් දිගටම කරුණු දැක්වුවා. ඒ අනුව කෙසේ වුවත් ඉහත ද්‍රව්‍යයන් ගෙවීම මත ලේඛන පිළිගැනීම මත ලේඛන ක්‍රම ඔස්සේ ආනයන කිරීමේදී නාමමාත්‍ර ඉන්වෝයිස් බලපත්‍රලාභී බැංකුව විසින් සිදු කළ යුතු පිටසන් කිරීම අවශ්‍ය නොවන බවට වූ ආනයන රෙගුලාසිය ජනවාරි 19 වෙනිදා අපි ගෙන ආවා. කෙසේ වෙතත් දේශීය වෙළඳපොළට කිරිපිටි සහ රතු පරිප්පු අඛණ්ඩව සැපයීම සාර්ථක කිරීම සඳහා ඉහත සඳහන් නිදහස් කිරීම
රාජ්‍ය ඇමතිතුමා තව විනාඩි 10ක කාලයක් තියෙනවා.
විනාඩි
10ක්.
හොඳයි. ගෙනයන ලෙස ඉල්ලා සිටින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනකරුවන් විසින් ඒ සඳහා වෙළඳා වාණිජ ඇමතිතුමාට කියන කරුණු පරිදි අපි ඒක තවදුරටත් පවත්වාගෙන යාමට 2023 4 6 දිනෙති 2326 දරන ගැසට් එකක් ගැහුවා. ඒ කාල සීමාව තුළ පිටසක් නැතුව යමෙක් ගෙනාවා නම් ඔහුටත් රුපියල් 10,000ක දඩයක් ගෙවලා නිදහස් කරගන්න අවස්ථාව දුන්නා. මේ දෙකම මේ රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන මේ ද්‍රව්‍යයන් වන පරිප්පු සහ කිරිපිටි ගෙන්නන්න අපි ලබා දුන්න සහනයක්. ඊළඟ ගැසට් එක ගරු සභාපතිතුමනි 2023 අප්‍රේල් මාස 6 දිනෙති 2326/41. මේක විශේෂයෙන්ම මේ පරිසර අමාත්‍යතුමාගේ ඉල්ලීමක් පරිදි తాවකාලිකව එක් වතාවක් භාවිතා කර හැකි ප්ලාස්ටික් ද්‍රව්‍යයන් පිළිබඳ මේ නිකුත් කරන ලබ තහනමක්. එක්වරක් භාවිතා කරන ප්ලාස්ටික් බීම බට කැළතීමේ උපකරණ, ප්ලාස්ටික් නිර්මිත එක්වරක් පමණ භාවිතා කරන පිඟන් කෝප්ප, යෝගට් හැඳි, යෝගට් කෝප්ප ගෙන්නන්න අපි ඉඩ දෙනවා. ගෑරුප්පු සහ පිහි, ඒ වගේම ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් ඉන්දියාප්පු වට්ටි, මෙන්න මේවා අපි නැවැත්තුවා ගරු සභාපතිතුමනි අප්‍රේල් මාසේ 6 දිනෙති 23/26/41 දරන ගැසට් එකෙන් අපි නිකන් බැලුවොත් මේ රටේ ජනතාව දැනගන්න අවශ්‍යයි අපි රුපියල් කෝටි 75ක 2022 වර්ෂයේ ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් ඉන්දියාප්ප වට්ටි මේවා ගෙනත් තියෙනවා ගරු සභාපතිතුමනි. අපිට නැවත හිතන්න අවස්ථාවක් තියෙනවා මේම මේ රටේ අමුද්‍රව්‍ය වලින් පහසුවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් ගුණාත්මක භාණ්ඩ. අපි පරම්පරා ගානක් අපි නිෂ්පාදනය කරපු දේවල්. ඉතින් අපි මේවා නවත්තලා මඟ පෙන්වීමක් ඉල්ලීමක් ජනතාවෙන් කරන්න කැමති. අපි මෙච්චර මේ විනිමේ හිග වෙලාවක අපි මේවා ගැන හිතා බලමු කියලා. මේක පරිසර ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ ඉල්ලීමක්. ඒ වගේම ගරු සභාපතිතුමනි සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් පනත යටතේ නියෝගයක් අපි ඉදිරිපත් කළා තිනවා. ඒක විශේෂයෙන්ම මීට පෙර තිබුණේ මේ සේවා යෝජකයන් විසින් මුදල් ගෙවීමේදී හා තමන්ගේ වාර්තා ඉදිරිපත් කිරීමේදී සේවකින් 50කට වැඩිය සිටින අය පමණක් විද්‍යුත් ක්‍රමයට මේවා ඉදිරිපත් කරන්න අවශ්‍යයි කියලා. හැබැයි අපි දැක්ක මේවැදී විශේ෷ අඩුපාඩු තිබුණා. මුදල් ගෙවීමේ ප්‍රශ්න තිබුණා, ඒ වගේම වාර්තාවල ප්‍රශ්න තිබුණා, ඒ වගේම සේවකයාට තමන්ගේ ගෙවීම ලැබුණාද කියලා හොයාගැනීමේදී ප්‍රශ්න තිබුණා. මෙන්න මේකට උත්තරයක් හැටියට ඔබතුමා දන්නා වතුකරේ නියෝජනය කරන ගරුව මන්ත්‍රීවරයෙක් හැටියට විශාල ප්‍රශ්න තිබුණා. ගෙවුවද නැද්ද සේවකයා දන්නේ නැහැ. අවුරුදු ගාණක් ගිහිලා බලනකොට අනේ ගෙවලා නැහැ. ඒ නිසා මේවා වහාම සේවකයාට බලා ගන්න පුළුවන් ක්‍රමවත් ක්‍රමයකට හදන්න අපි මේ 50කට වැඩි අයට විතරක් විද්‍යුත් ක්‍රමයට ගවන්න තියනවා කියන නීතිය අද ගෙනාවා. 15කට වැඩි සේවකයෝ ඉන්නවනම් අනිවාර්යයෙන්ම විද්‍යුත් ක්‍රමයට ගවන්න ඕනේ, විද්‍යුත් ක්‍රමයට වාර්තා කරන්න ඕනේ, සේවකයාට විද්‍යුත් ක්‍රමයට මේක බලා ගන්න අවස්ථාවක් තියෙනවා ඉදිරියේදී. ඉතින් මේක මේ ගැසට් එක තමයි අපි අද දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේ සම්මත කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ගරු සභාපතිතුමනි මේ දවස්වල විශේෂයෙන් කතා වෙන කරුණක් ගැසට්ටි ගැන මම කතා කළේ වල ඉතුරු විනාඩියේ අපි මේ තිරිඟු පිටි සඳහා අලුත් බද්දක් ගැහුවා. මේ තිරිඟු පිට මිල ඉහළයයි කියලා. මිල ඉහළ යන්න කිසිම හේතුවක් නැහැ. අපි මේ වැඩි කිරීම කරේ මෙතෙක් කලින් තිබුණු බදු මුදලට මේක පරිවර්තනය කරා. අපි සහනයක් දීලා තිබුණා අර මිල ඉහළ යාමත් එක්ක මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් හැටියට. හැබැයි අපිට ලොකු වගකීමක් පැවරුණා ගරු සභාපතිතුමනි. මේ තිරිඟු පිටි කියන්නේ මේ රටේ වීගොවියා. ඔබතුමා දන්නවා මේ රටේ වීගොවියායන් 95% යැපුම් මට්ටමේ ඉන්නේ. එක කන්නක ඔහුගේ අස්වැන්නට නියම මිලක් නොලැබුණොත් දෙවනි කන්නේ වගා කරගන්න මේ ගොවියට බෑ. ඒක තමයි යැපුම් මට්ටම කියන්නේ. ඔහු ආරක්ෂා කරලා දෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි දැක්ක විශේෂයෙන්ම මේ දැන් තිරිඟු පිටි කියන්නේ සම්පූර්ණ 100% ආනයනිත ද්‍රව්‍යයක්. ඒ නිසා අපි ඩොලර් එකේ අගය රුපියල් ඩොලර් එක සඳහා ගෙවපු රුපියල් ප්‍රමාණය අපි බැලුවොත් 360 ඉඳලා මේ මේ මාසේ වෙනකොට 320 විතර දක්වා බැහැලා තියෙනවා 100ට 13ක 14ක බැස්මක් ඒ වගේම ලෝක වෙළඳ පොලේ තිරිඟු පිටි මිල 2022 ඔක්තෝබර් වෙනකොට තිරිඟු පිටි මෙට්‍රික් ටෝන් එකක් සඳහා ඩොලර් 438.15ක් ගෙවලා තියෙනවා සාමාන්‍ය මිල අනුව හැබැයි මේ අවුරුද්දේ මාර්තු වෙනකොට මේක ඩොලර් 370කට 115.5ක අඩුවීමක් තියෙනවා. එක පැත්තකින් ඩොලර් එකේ අඩු වුණා, අනිත් පැත්තෙන් මේ තිරිඟු පිටමින් ලෝකේ අඩු වුණා. ඉතින් මේකත් එක්ක දේශීය ගොවියා ආරක්ෂා කරන්න තමයි අපි අර තිබුණු තැනට අපේ බද්ද ගෙනිච්චේ. ඒක එක පැත්තකින් රාජ්‍ය ආදායමකටත් එකතු වීමක් වෙනවා. ඒ වගේම මිල වැඩිවීමට මේ අනුව කිසිම හේතුවක් නැහැ ගරු සභාපතිතුමන අඩුවීමට හැර ඒ වගේම සීනි ගැනත් මම දැක්ක අද කතා වෙලා තියෙනවා සීනි සඳහන් අපි අලුත් බදු හඳුන්වලා දුන්නේ නැහැ වෙළඳපළේ ලෝක වෙළඳපළ ගැන කියලා මම අපේ වෙළඳහා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට අදම විශේෂයෙන් කිව්වා අද දවසේ මේ ගැන වාර්තාවක් හදන්න මේවා මිල වැඩි වෙන්න කිසිදු හේතුවක් නැහැ ඒ පිළිබඳ සාධාරණ වාර්තාවක් හදලා අපිට කතා කරන්න පුළුවන් ඒ වගේම ගරු සභාපතිතුමනි මම ඉවර කරන්න යන්නේ මම දැක්ක මේ දවස්වල විශේෂයෙන්ම මහ බැංකු වාර්තාව 2022 මහ බැංකු වාර්තාව පදනම් කරගෙන විශේෂ ඇඳුරුතුමන්ලා උගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශේෂ ප්‍රකාශ කරනවා පහුගිය වර්ෂය විශේෂයෙන්ම මේ අධ්‍යාපනයේ සෞඛ්‍යයට තිබුණු වෙන් කරන්න මේ වියදම් කරන්න තිබුණු දේ අපේ රටේ පාරිභෝගිකයා මේ ආහාරවලට වියදම් කරනවලු. ඉතින් මේක පුදුම දෙයක් නෙවෙයි මේ මේ සභාපතිතුමනි. අපි අපේ ගම්වල කියමනක් තියෙනවා මේ යකඩ දාච්ච හේනේ කුළුම් හොයන්න එපා කියලා. යකඩ දෑවා අපේ රටේ. අපි අපි දැක්ක ආහාර උද්දමනයේ 90%ක් ගියා. තිබුණා වාගේ දෙගුණකින් වැඩි වුණා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පොලිම කිලෝමීටර් 4-5. ඒ නිසාම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට කළු කඩයක් හැදුණා. රුපියල් 30,000ට ගෑස් සිලින්ඩරේ ගියා. අර පැත්තෙන් ජනතාවගේ ආදායම එතනමයි. සමහරුන්ගේ ආදායම කඩා වැටුණා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? ජීවත් වීම සඳහා අරගලයක්. අන්නේ ජීවත් වීම අරගලයේදී අනිත් සියලුම දේවල් වලට තියෙන මුදල් අරගෙන කණ්ඩ බොන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා. එතනින් එහාට මේ රට ගොඩ ගන්න තමයි අද අපි මේ කටයුතු කරගෙන යන්නේ සියලු දෙනා මහත් ලොකු ධෛර්යයෙන් යුතුව. ඒ නිසා මේ විද්වතුන් මේ කරුණු පෙන්වා දෙන අය සියලු දෙනාගේ වගකීම මම දකින්නේ අර මේ යකඩ දාච්චයකේ පුළුම් පෙන්වන එක නෙවෙයි. පුළුම් හොයන එක නෙවෙයි යකඩ දාච්චයේනේ. මෙන්න මේ සියලු දෙනා එකතු වෙලා මේ තියෙන තැනින් එහාට යන්න. අපි එකතු වෙලා කටයුතු කිරීමේ අවශ්‍යතාවය තමයි ගරු සභාපතිතුමනි අපිට තියෙන්නේ. ඒ නිසා ඔබතුමා වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වෙලාවේ යම්කිසි ඉතුරුක් තියෙනවා නම් මගෙන් ගරු රෝහිත අබේගුණවද්දර ගරු මන්ත්‍රීතුමා ඉල්ලුවා ඒ වෙලාව ලබා දෙන්න කියලා. එතුමාට ඒ සඳහා එතුමාගේ කතාවට එක ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් නැවත වතාවක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි. ඔනරබල් ඩොක්ටර් අර්ස ඩි සිල්වා.
කොච්චරලා තියෙනවද මේ කතා නැහැ?
මේ විනාඩි 13 13 minutes
15 I had tried to
now remaining on the remaining on the
30 ගරු සභාපතිතුමා රංජිත් සීමලා පිටිය එමෙතුමා ගෙනාපු ඒ යෝජනා වලට අපේ විරුද්ධතාවයක් නැහැ නමුත් කාරණා කිහිපයක් තියෙනවා ඉස්මතු කරන්න මූලික දේ තමයි මේ අපනායන වැඩි කරන්න ඕනේ කියලා සියඹලා පිටිය ගරු ඇමතුමා දිගින් දිගටම කිව්වා. Now today in the foreign ministry the secretary of the ministry of foreign affairs Aruni Vijayawardena and the deputy managing director for Asia and the Pacific at the European External Action Service Paola Pampolini are meeting to discuss GSP plus දැන් මේ GSP plus එක 2023 දෙසැම්බර් මාසේ 31 වෙනිදාන් ඉවරයි. මම දන්නේ බොහෝ දෙනා මේක දන්නේ නැහැ. අලුතෙන් යුරෝපීය සංවිධානයේ නීති ගෙනල්ලා තියෙනවා මේ රටවල් 6ට. පාකිස්තානයේ, ශ්‍රී ලංකාව සහ මම දන්නේ තව එක රටක් තියෙනවා ආසියාවේ. රටවල් 6කට තමයි GSP plus දෙන්නේ. නැවතත් අපි ආයතන පතක් ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ 2024 ඉඳලා 2033 වෙනකන් කොයි ආකාරයටද GSP plus මොන රටවල් වලටද ලබා දෙන්නේ කියන එක පිළිබඳව යුරෝපා සංගමය තීරණයක් ගන්නවා. දැන් එතෙන්දී අද මොකද යුරෝපා සංගමය කියන්නේ? කන්වෙන්ෂන්. එහෙමත් නැත්නම් අපි කියන්නේ මේ සම්මුති. හරි? සම්මුති තියනවා 27ක්. මේ GSP+ ලබා ගන්න නම් රටවල් ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ සම්මුතිය තියෙන්නේ මොනව සම්බන්ධයෙන්ද? මේ සම්මුතිය තියෙන්නේ මූලික වශයෙන් human rights, මානව අයිතිවාසිකම්, labor rights, ඒ කියන්නේ කම්කරු අයිතිවාසිකම්, good governance, යහ පාලනය සහ environmental protection, පරිසරය සුරක්ෂා කිරීම සම්බන්ධයෙන්. මෙතනදී මූලිකම දෙයක් තමයි ඡන්ද අයිතිය. පුද්ගලයන්ට තමන්ගේ සර්වජන ඡන්ද අයිතිය තියෙන්නෝ. ඒක තමයි මූලික ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම පිළිබඳව, ඡන්දය නොපැවැත්වීම පිළිබඳව ලොකු ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි රජයට කියනවා සමස්තයක් හැටියට මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගැනීම සඳහා ඒ ඡන්ද අයිතිය ජනතාවට කරුණාකරලා ලබා දෙන්න කියලා. දෙවැනි කාරණාව තමයි මේ ප්‍රතිතස්ත පනත. මම පැහැදිලිවම කියනවා මෙතන රජය කුමක් කිව්වත් මේ ප්‍රතිතස්ත පනත ඔබලා ඉවත් කරගත්තේ නැත්නම් කිසිසේත්ම GSP+ නැවත ලැබෙන්නේ නැහැ. මොකද මේ ප්‍රතිතස්ත පනත ඇතුලේ ජනතාවට තියෙන අයිතීන් විවස්ථාව විසින් දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වෙනවා. මොකද අරගලය අදට අවුරුද්දක් මැයි 9 වෙනිදා. හරි, එතකොට මම ඒ ගැන මෙතන නැවත සාකච්ඡා කරන්න යන්නේ නැහැ. බොහෝ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වෙච්ච නිසා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා මේ රටේ මිනිස්සුන්ට, රජයට තමන්ගේ හිතේ තියෙන දේ පාරට ඇවිල්ලා ඉදිරිපත් කරන්න. එතකොට මෙවැනි ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම් කරේ.
Order please, honorable Vasanthaya Appa will take the chair.
ගරු අසදයාපා සභාපතිතුමා, මෙතන මං කියාගෙන හිටියේ එවැනි ක්‍රියාවලියක් ත්‍රස්තවාදී කටයුත්තක් ලෙස නම් කරලා ඒ හරහා ඔවුන්ට ත්‍රස්තවාදියෝ ලෙස සලකලා ඩිටෙන්ෂන් ඕඩර් ලබා දීම පිළිබඳව යුරෝපා සංගමය කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා රජය මේ ප්‍රතිතස්ස පනත වහා අකුලා ගත යුතුයි කියන එක අපි නැවත ඉතාමත්ම ඕනකමින් කියනවා. තුන්වෙනි කාරණාව, දැන් කොහොමද ආයෝජකයොන්ට එන්න කියන්නේ? අර ඕමානී ජාතික ආයෝජකයාට හොඳටම අල්ලගෙන ගහලා ඒ මිනිස්සයා කම්හල දැන් ගලවගෙන යනවලු. අද පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් කිව්වා රැකියා 500 ගානක් කොහෙද අහිමි වෙලාලු. හැබැයි මේ ආයෝජකයාට ගහපු මිනිස්සු පිළිබඳව කෝට් මේ නීතිය ක්‍රියාත්මක වෙනවා. යුරෝපා සංගමයේ කියන එක දෙයක් තමයි, අපිට නීතිය පිළිබඳව මේ රටේ විශ්වාසයක් නැහැ. නීතිය පිළිබඳව විශ්වාසයක් නැත්නම්, ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ විශ්වාසයක් නැත්නම්, ආඥාදායකයක් හැටියට මේ රට පාලනය කරන්න කට්ටිය උත්සාහ කරනවා නම් GSP+ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා GSP+ නැවත 2010 ඔය ආණ්ඩුවම තමයි නැති කරගත්තේ. මොකද මම හොඳට දන්නවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න විදේශ ඇමති මංගල සමරවීර මහත්මයා මාව බ්‍රසල්ස් නුවරට ඇරපු නිසා මම මේ සම්බන්ධයෙන් හොඳටම දන්නවා. IPS වාර්තාවක තියෙනවා, මම සභාගත කරන්න කැමති කරු සභාපතිතුමා, ඩොලර් මේක 21 ලියලා තියෙන්නේ මිලියන 630ක විතර පාඩුවක් වෙයි කියලා. මේ GSP එක ලැබුණ නැත්තම් ඒත් එක්කම ලෝක බැංකුව සහ ලංකා මේ ලෝක බැංකුව කියනවා මේ හරහා මේ දරිද්‍රතාවය තවදුරටත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. සමස්ත ආර්ථිකයට මේක ඍණාත්මකව බලපානවා. මොකද දැන් ලෝක බැංකුව කියපු විදිහට මේ රටේ දරිද්‍රතාවය මිලියන 2.5කින් පුද්ගලයන්ගේ මිලියන 2.5කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 13% ඉඳලා 26% දක්වා මේ රටේ දරිද්‍රතාවය වැඩි වෙලා තියෙනවා. හරි, ඉතින් ඒ නිසා මම රජයට ඉතාමත් ඕනෑකමින් ඉල්ලලා සිටිනවා GSP Plus නැවත ලබා ගැනීම සඳහා කොච්චර කිව්වත් ඇමතිවරු අපිට ආපනයන වැඩි කර ගන්න ඕනේ කියලා GSP Plus එක තියාගන්න ඒ අවශ්‍ය වැඩ කටයුතු ටික කරන්න. දෙවනි කාරණාව මම කතා කරන්න කැමති වරාය ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත සම්බන්ධයෙන් කෙටියෙන්. මෙතන මේ දැන් කියනවා අපනයනේ වැඩි කරන්න ඕනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අපනායනය වැඩි කරන්න අපනායන කරුවෝ දිගින් දිගටම පත්තරවලට ලියනවා මාධ්‍ය සාකච්ඡා කරනවා ප්‍රවෘත්ති සාකච්ඡා තියෙනවා ජනාධිපතිවරයා හම්බෙනවා ඇමතිවරයා හම්බෙනවා. ඇයි මොකද නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයා විසින් කරනාලද කටයුත්තක් නිසා 2013 මහින්ද රාජපක්ෂ මහත්මයාත් 2017 එවකට මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ රජේ විසින් ගෙන එන්නාලද අපේ රෝහිත ඇමතිතුමාත් ඉන්න නිසා එතුමා නාවික පිළිබඳ ඇමතිවරයා හැටියට මේ සම්බන්ධයෙන් දන්නව ඇති. එතුමාගේ නායකයා පවා ගෙනාපු මේ ගැසට් එක මේ රෙසින් කළා. ඒ කියන්නේ මේක ඉවත් කරගෙන. මේක 2023 මේ මාර්තු මාසේ දෙවෙනිදා ගැසට් එක ඉවත් කරගෙන ඒකේ මොකද වෙන්නේ? ඒකෙන් වෙන්නේ මෙච්චර කල් තිබිච්ච වෙළඳ පොළ හරහා තීරණය වෙච්ච අගය මේ සේවාවලට ගෙවිය යුතු ප්‍රමාණය දේශපාලනඥ විසින් තීරණය කිරීමට ගන්නාලද තීරණයක් බවට පත් වෙනවා. එතකොට දැන් මෙතන 2013 කලින් තිබිච්ච තත්වයට නැවතත් මේ වැඩ කටයුත්ත පස්සට යනවා. එතකොට අපනයන කරුවන් කියන්නේ අපිට 100ට සමාවෙන්න කොටස් ගෙවීම් 40 ගානකට සමහර විට යන්න සිද්ධ වෙයි කියලා. ඉතින් ඒ නිසා අපනයනේ වැඩි කර ගන්න ඕන නම් අපනයන කරුවන් සම්බන්ධයෙන් තියෙන ගැටලු විසඳාගත යුතුයි කියන එක මෙතන අපි නැවතත් ඉතාමත්ම ඕනෑකමින් කියා සිටින්න කැමති. තුන්වෙනි කාරණාව තමයි ගරු සභාපතිතුමා මේ අර්ථ සාධක සමාවෙන සේවා නියුක්තියන්ගේ අරමුදල සම්බන්ධයෙන් මේ ගෙනල්ලා තියෙන යෝජනා. අපි ඒ යෝජනාවලට අතිශයින් අපි කිසිම ගැටලුවක් නැතුව එකඟ වෙනවා. 15 දෙනෙක් ඉන්නවා නම් EPF එකයි ETF එකයි ඔන්ලයින් ක්‍රමයට ගෙවීම කරන්න ඕන. හැබැයි ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගරු සභාපතිතුමා. දැන් මහ බැංකුව විසින් ඉදිරිපත් කළ තියෙන වාර්තාවේ කියනවා අර්ථ සාධක අරමුදලේ මූර්ත පොලිය, ඒ කියන්නේ අපි වැඩ කරලා ඉතුරු කරලා බැංකුවට දැම්මහම ඒකේ යම්කිසි පොලියක් ලැබෙනවා. අපිට මූර්ත පොලිය කියලා තියෙනවා. මූර්ත පොලිය ඍණ 147ක් වෙනවා. මං ඇහුන් නැත්තම් ආයෙත් කියන්න. ඍණ 147ක් වෙනවා. ඒ කොහොමද අර්ථසාධක අරමුදලේ ලැබිලා තියෙන සේවක නියුක්තිකයන්ගේ අරමුදල, ඒ කියන්නේ ETF එකේ මූර්ත පොලිය ඍණ 48.4ක් වෙනවා. ඒ කියන්නේ අපි වැඩ කරලා ඉතුරු කරපු මුදලෙන් 2021-22 වර්ෂය තුල අපිට ලැබෙච්ච ප්‍රතිශතය ප්‍රතිලාභය මූර්ත වාසයෙන් ඍණ 47යි. දැන් මේක ක්‍රම දෙකකට තුනකට බලන්න පුළුවන්. එකක් තමයි මේ EPF පනත තියෙනවා. මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මේක මම කියවන්න 1950 ගණන් වල interest at such rate not less than 2.5% per annum shall be paid to the creditor of the individual account of the member. ඒ කියන්නේ මේකේ සභාපතිතුමා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු අර්ථ සාධක පනතේ තියෙනවා 2.5% අවමයක් පොලියක් ගෙවන්න ඕනේ කියලා.
Honorable member, you have another 2 more minutes.
Right. 2.5% පොලියක් ගෙවන්න ඕනේ කියලා සභාපතිතුමා. පොඩ්ඩක් මේක අහන්න. ඔබතුමා ආර්ථිකය ගැන මේ ප්‍රශ්න ගැන උනන්දුවක් තියෙන නිසා. ඊට පස්සේ කියනවා 2.5% ගෙවන්න බැරි වුණොත් මේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනල්ලා අර්ථ සාධකයේ කට්ටියට 2.5% ගෙවන්න ඕනේ කියලා. මේ පාර්ලිමේන්තු පනතකින් යෝජනාවකින්. ඊට පස්සේ ඒක මුදල් මල්නලේට දීපු ණයක් හැටියට සලකන්න ඕනේ කියලා. දැන් 2.5% කියන්නේ මොකද්ද? 2.5% කියන්නේ නාමික පොලියද මූර්ත පොලියද? 1950 ගණන් වල ට්‍රේසරි බිල්ලෙකට බාණ්ඩාගාර බිල්පතකට දීපු පොලියත් මං හිතන්නේ 1%ක් වගේ ගාන. එතකොට ඊට වාගේ ඒ වාගේ දෙගුණයක විතර ප්‍රමාණයක් තමයි දෙන්න ඕනේ කියලා එතුමා ඒ කාලේ ඉලංගරත්න මැතිතුමා මේක ගේනකොට ඔහුගේ හිතේ තිබිනෙත් මේ පාර්ලිමේන්තුවේ සම්මත වුනේත්. එතකොට මේ මූර්ත පොලියක් ගැන තමයි අපි මෙතන සාකච්ඡා කරන්නේ. මොකද උද්දමනේ 57%යි නං පොලිය 9%යි නං එහෙමනම් ඒක තමයි කියන්නේ මේ 147ක 148ක ඍණ මූර්ත පොලියක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී කියන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක ගැන කතා කරනකොට ආර්ථ සාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ අරමුදලේ මුදල් තැන්පත් කරලා තියෙන පුද්ගලයන්ගේ ඒ වත්කම් වලට මොකද වෙන්නේ කියලා අහනකොට හරි එතනින් යම්කිසි කොටසක් කැපෙනවද කියලා ඇහෙනකොට මෙතන වෙලා තියෙන අබැද්දිය ගැන රටේ ජනතාව දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැනටමත් මේ කිසි දෙයක් කරන්නේ නැතුව තමන්ගේ වත්කම මම මේක සභාගත කරනවා මේ නෝට් එක ඕන කෙනෙක්ට කියවලා බලන්න පුළුවන්. හරි දැන් හරි මම නවත්තනවා. ඇමරිකන් ඩොලර් වලින් මේ හෙයා කට් මනින්නේ 140ක හෙයා කට් එකක් දිහි ගිහිල්ලා තියෙනවා ඇමරිකන් ඩොලර් වලින්. 140ක හෙයා කට් එකක් දැනටමත් දීලා තියෙන්නේ. කවුද නෑ කියන්නේ? 140ක්. හරි because in terms of US dollars haircut compared to previous year හරි මේක බලන්න ඇමරිකන් ඩොලර් වලින් වත්කම තිබුණේ 2021 EPF එකේ ඇමරිකන් ඩොලර් බිලියන 15.8යි 2022 ඇමරිකන් ඩොලර් බිලියන 9.5යි. හැබැයි ගිය මාසේ ඩොලර් එකට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හරහා I'm stopping now 1.2ක් බිලියන වැඩි වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් හෙයා කට් එකක් තියෙනවා 135ක 40ක විතර. ඉතින් මම මේ කියන්නේ මම මේ කාලේ තියෙනවා නම් මේ වඩා කතා කරන්න පුළුවන් කාලේ නැති නිසා මේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් විද්වත් මේ සාකච්ඡාවක් කරලා අපි එකඟ වෙන්න ඕනේ කොහොමද මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම් දැනට මේ 140ක ඇමරිකන් ඩොලර් හෙයා කට් එකක් අරගෙන තියෙන EPF එක සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න කියලා. බොහොම ස්තුතියි.
Thank you.